You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස
අයිබෝවන් ඔබ සියලුම දෙනාට එහෙමනම් අපි තවත් මාසයක හමු වෙනවා ඔස්ට්‍රේලියානු වාසී නිර්මාපකයෙකුගේ තවත් කෘතියක් පිළිබඳව කතා බහ කරන්න මෙවරත් සුවිශේෂී මොකද මේ සුවිශේෂීත්වය දැන් අවුරුදු 6කට ආසන්න කාලයක් අපි මේ වැඩසටහන කරගෙන යනවා මාසෙන් මාසය ඔස්ට්‍රේලියාවේ සිටින විවිධ ලේඛක ලේඛිකාවන්ගේ කෘති පිළිබඳව කතා බහ කරමින් පළවෙනි වතාවට තමයි අපිට හමුවන්නේ කෙටිම කෙටි කතා සංග්‍රහයක්. කෙටි කතා සංග්‍රහ පිළිබඳව බොහෝ විට අපි මේ වැඩසටහනේදී අවධානයට ලක් කරලා තියෙනවා. කෙටිම කෙටි කතා සංග්‍රහයක් පිළිබඳව කතා බහ කරන්නේ පළවෙනි වතාවට. ඒ තමයි මෙල්බන් වාසි හෙල්මලි ගුණතිලක විසින් රචිත සහස් පියවර කෙටිම කෙටි කතා සංග්‍රහය. හෙල්මලි ගුණතිලකගේ පළමු නිර්මාණය තමයි මේ. ඇගේ මේ ග්‍රන්ථය කලෙලි බැස්සා අප්‍රේල් මාසේ මෙල්බන් හිදී. ඉතින් ඒට සහභාගි වෙන්නටත් අපට අවකාශ ලැබුණා. එහිදී ඇගේ තියෙන මේ කෙටි කතා පිළිබඳව තියෙන සුවිශේෂීත්වය පිළිබඳවත් ඇගේ ජීවන අත්දැකීම් කොහොමද මේකට එකතු කරගත්තේ කියන කතා බොහොම අපූර්වට එතන දිගහැරුණා. නමුත් ඒ කතා සියල්ලම දැන් අපේ මේ සාහිත්‍ය සම්භාෂණ වැඩසටහනට ගෙන එන්නට මං කැමැති. සමස්ත ඔස්ට්‍රේලියාවේම සිටින පොත්පත් කියවන්නට කැමැති ඔබ කාතරත් බෙදා හදා ගැනීමේ අභිලාෂයෙන්. සහස් පියවර කෙටිම කෙටි කතා සංග්‍රහයේ නිර්මාණකාරිණිය ලේඛිකාව හෙල්මනී ගුණතිලක ඒ වගේම මෙල්බන් වාසී ලේඛක ජගත් ජේදරිසිංහ සුපුරුදු විදිහට අපේ වැඩසටහනට ඔස්ට්‍රේලියාව පුරාම සිටින අපේ ලේඛක ලේඛිකාවන්ගේ ග්‍රන්ථ පිළිබඳව නිර්වචනය කරමින් ඒ ග්‍රන්ථ පිළිබඳව විචාරක කාර්යභාරය ඉටු කරමින් අපේ මේ වැඩසටහන සම්බන්ධ වෙන අපේ හිතවතා දෙදෙනාම දැන් මැදිරියේ ඉන්නවා අයිබෝන් දෙන්නටම
අයිබෝන්
හොඳයි හෙල්මලි දැන් මේ කෙටිම කෙටි කතා කියන මේ කන්සෙප්ට් එක සංකල්පයත් ටිකක් වෙනස් නිසා මට හිතෙනවා එතනින් අපි කතා බහ පටන් ගත්තොත් වඩාත් හොඳයි කියලා. ඔබ කොහොමද ඉස්සෙල්ලාම ලියන්න පටන් ගත්තේ කියන කාරණාවත් දැනගැනීම වටිනවා මේක ඔබේ පළවෙනි කෘතිය නිසා. ඔබේ පසුබිම පිළිබඳව දැනගන්නත් කාටත් ආසාවක් තියෙනවා. පුළුවන් ද ඒ පිළිබඳව කෙටියෙන් හැඳින්වීමක් කරන්න?
ඔව් දිල් රුක්ෂේ, මම පුංචිම කාලේ ඉඳන් ලියපු කෙනෙක් නන් නෙමෙයි. මම හැබැයි තදින්ම පොත් කියවීමට අබ්බැහි වෙලා හිටපු කෙනෙක්. මම පුංචිම කාලේ සිංහලෙන් නෙමෙයි ඇත්තටම අධ්‍යාපනය ලැබුවෙත්. අපි ඒ කාලේ පදිංචි වෙලා හිටියේ සේෂෙල්ස් වල දෙමව්පියන්ගේ රැකියාවල් නිසා. ඒ හින්දා මම පුංචිම කාලේ ක්‍රියෝල් භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් ආශ්‍රිතව තමයි ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ. සිංහල මම හරියටම ඉගෙන ගන්න පටන් ගත්තේ අවුරුදු 10 දී. ඉතින් එහෙම පිටරටක ඉඳන් ඇවිල්ලා එකපාරට සිංහල ඉගෙන ගන්න, සිංහල රජයේ පාසලකට ඇතුල් වෙලා ඉගෙන ගන්න එක මුලදී හරිම ඉතාම දුෂ්කර වුණා. හරිම අමාරුවෙන් තමයි මුලදී සිංහල වලින් වැඩ කටයුතු කරගත්තේ. හැබැයි එහෙම අමාරුවෙන් ඉගෙන ගනිද්දි මට සිංහල ගැන පුදුම ආදරයක් ඇති වුණා. තව තව ඉගෙන ගන්න, තව තව පොත්පත් කියවන්න ආසාවක් ඇති වුණා. ඒ හින්දා මම පස්සේ සිංහල ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි පසු කාලීනව ද්විතීක අධ්‍යාපනය ලබද්දී, සරසවි අධ්‍යාපනය ලබද්දී මම සිංහල හොඳට හසුරුවන්න පුළුවන් වුණා. මම දේවි බාලිකාවේ ඉගෙන ගත්තේ. දේවි බාලිකාවේදීවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදීවත් මම නිර්මාණකරණයේ යෙදුණ නැහැ. සමහර විට මගේ ඇඟේ තිබුණත් දන්නේ ඒව ඔක්කොම කෙරුණේ පස්සේ. ඇත්තටම ඔස්ට්‍රේලියාවටත් සංක්‍රමණය වුණාට පස්ස තමයි මම ලියන්න පටන් ගත්තේ. එක්තරා කාලයකදී මම අන්තර්ජාලය කියවන්න පටන් ගත්තා. සිංහලෙන් ලියන බ්ලොග්ස් තිබුණා, ෆේස්බුක් ගෲප්ස් තිබුණා. ඒවා මම කියවල මටත් හරි ආසාවක් ඇති වුණා. ඒ නිර්මාණ දැක්කහම ඒවාගේ නිර්මාණයේ යෙදෙන්න මට ආසාවක් ඇති වුණා. මම මුලින්ම ලියන්න පටන් ගත්තේ කවි. ඒ කවිවලට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. ඉතින් එහෙම ලියන්න පටන් ගන්න ඊට පස්සේ මං හිමින් සැරේ කෙටි කතා ලියන්න පටන් ගත්තා. ඒ කෙටි කතාවලටත් නොහිතුව තරමේ ප්‍රතිචාරයක් ලැබුණා. එහෙම මම දිගින් දිගටම ලියලා ලංකාවේ පත්තරවල, ඔස්ට්‍රේලියාවේ පත්තරවල, සාහිත්‍ය වෙබ් අඩවිවල ඒවායේ පළ වුණා. ඉතින් ඒ ප්‍රතිචාර වලින් තමයි මම ඇත්තටම උත්තේජනය වෙලා ලියන්න පටන් ගත්තේ.
දැන් හෙල්මලි මේ කවියට ඔබ මුලින්ම අඩිතාලම දමා ගන්නවා, ඊට පස්සේ ඔබ ටික ටික එනවා අනිකුත් පාර්ශ්ව වලටත්. අපි කවුරුත් දන්නවනේ මේ කෙටි කතාව ගැන කෙටි කතා ආකෘති පිළිබඳව බොහෝ විට කතා බහ කරලා තියෙනවා. කෙටි කතාව ඇයි මේ කෙටිම කෙටි කතාවක් කරන්න ඔබට හිතුනේ?
ඒක හිතලා කරපු දෙයක් නන්නේ මේ දිල් රුක්ෂි. ඇත්තට මේක ඉබේ වෙච්ච දෙයක්. ඔබ කිව්ව හරි කෙටි කතාව කියන්නේ එක්තරා අභියෝගයක්. මොකද පොඩි පරාසයක් තියෙන්නේ කතාවක් කියන්න. ආරම්භයක් අවසානයක් ඔක්කොම ටික කරන්න පොඩි ඉඩක් තියෙන්නේ. ඉතින් කෙටිම කෙටි කතාවක් වුණාම ඒ අභියෝගය තවත් තීව්‍ර වෙනවා. තවත් පුංචි ඉඩක් තමයි තියෙන්නේ ඒ අපි කියන්න ඕනේ දේ පාඨකයට දෙන්න. මම එහෙම හිතලා කෙටිම කෙටි කතා ලියනවා කියලා නෙමෙයි, අතරම මගේ අතින් ලියවෙන්නේ ඉතාම කෙටියෙන්. එතකොට ගොඩක් වෙලාවට වෙන්නේ මුළු කතාවම නෙමෙයි මම දෙන්නේ, එක්තරා එක්ව සිද්ධි දාමයක් එහෙම නැත්තම් පුංචි පින්තූරයක් වගේ දෙයක් මෙවීමක් තමයි වෙන්නේ. කියවන්න තමයි ඉතුරු ටික මුල ටික අග ටික මවාගන්නේ. ඉතින් එතකොට සමහර වෙලාවට ඒගොල්ලන්ගේ අතීත සිද්ධි, ඒගොල්ලන්ගේ ජීවන අත්දැකීම් එක්ක ගැළපිලා කම්පනයක් ඇති වෙන්න පුළුවන් ඒ පුංචි සිද්ධි මම දෙන ටිකෙන්. ඒ හින්දා මං හිතනවා සමහර වෙලාවට මට ප්‍රතිචාර ලැබෙනවා ඒ කෙටිම කෙටි කතා හරි සාන්ද්‍රයි, කම්පන ඇති කරන සුළුයි කියලා. මම විශ්වාස කරනවා ඒගොල්ලෝ මන් දුන්න කතාවෙන් ගලපලා ඉතුරු ටික තමන්ගේ ජීවන අත්දැකීම් එක්ක එකතු කරලා හදාගත්තු දෙයින් තමයි ඒ කම්පනය ඇති වෙන්නේ කියලා මම විශ්වාස කරනවා.
ඒ කියන්නේ කතා හයිකුවක් ඔබ කරලා තියෙන.
ඒ වගේ දෙයක්.
ජගත් දැන් ඇත්තටම මේ කෙටි කතා ආකෘති පිළිබඳව මම කලිනුත් සඳහන් කළා වගේ අපි බොහෝ විට කතා බහ කරලා තියෙනවා. දැන් අපේ මේ ශ්‍රාවකයන්ටත් හොඳට හුරු පුරුදු වෙයි කතා බහ. දැන් මේ කෙටිම කෙටි කතාව මේ විශ්ව සාහිත්‍යයේ ලෝක සාහිත්‍යයේ අපිට හමු වෙන්නේ කොතනදද ජගත්?
ඔව් දිරික්ෂි, මේ කෙටි කතාව කියන සාහිත්‍ය ශානරය ඇත්තටම කෙටි කතාව කියන එක පැවතුණා බොහෝ කාලයක් තිස්සේ. කෙටි කතාවේ ලක්ෂණ තියෙන කතන්දර අපි අතරේ පැවතුණා බොහෝ ඈත අතීතයේ ඉඳලම. ජාතක කතා ගත්තත්, එහෙම නැත්නම් ඉන්දියාවේ කතා සරිත් සාගරය ගත්තත්, නැත්නම් ග්‍රීසියේ, බැබිලෝනියාවේ, රෝමේ ওই දේව කතා ගත්තත්, ඔය සෑම කතාවකම මේ අද තියෙන කෙටි කතාවල ලක්ෂණ තියෙන කතන්දර තිබුණා. නමුත් කෙටි කතාව කියලා වෙනත්ම ශානරයක් හැටියට හඳුනාගන්නේ 1884 දී තමයි පළවෙනි වතාවට මේ ෂෝට් ස්ටෝරීස් කියන වචනේ පාවිච්චි වෙන්නේ. මහාචාර්ය බ්‍රැන්ඩන් මැතිව්ස් තමයි ලන්ඩන් සැටර්ඩේ රිවිව් කියන පුවත්පතට පළවෙනි වතාවට මේ ෂෝට් ස්ටෝරීස් කියලා ලියන්නේ. එයින් පස්සේ දැන් අද මේ අපි කතා කරන කෙටිම කෙටි කතා කියන ශෛලිය බිහි වෙන්නේ 1980 දී පමණ, බොහොම ඈත කාලයේදී. මොකද මේ කෙටි කතාව ගත්තත් යම්කිසි දිගක් තියෙනවා. අපි හැමදාම මේ කෙටි කතා ගැන කතා කළානේ මේ ටිකේම දිරුක්ෂි. කෙටි කතාත් යම්කිසි දිගක් තියෙනවා. නමුත් මේ දීවත්වෙන මේ තරගකාරී නෙමේ, හරිම කලබලකාරී සමාජයට අවශ්‍ය වෙනවා ඊටත් වඩා පොඩි නිර්මාණවලට යන්නට. ඒ නිසා තමයි මේ කුඩා නැත්තම් කෙටිම කෙටි කතා කියන ශානරයක් බිහි වෙන්නේ. මේක වෙනම උපශානරයක්ද කියලා තාම හරියට අර්ථ දක්වාගෙන නැහැ. ඇමරිකාවේදී මේවට කිව්වා ෆ්ලෑෂ් ෆික්ෂන්ස් කියලා, ලතින් ඇමරිකාවේදී කිව්වා මයික්‍රෝ ෆික්ෂන්ස් කියලා. මෙන්න මේ ශෛලිය ඇවිල්ලා කෙටි කතාවට වඩා කෙටි වූ කෙටි කතා කියලා හැඳින්වෙනුවත් වඩා නිවැරදි. බොහොම කෙටි වචන සංඛ්‍යාවකින් යම්කිසි විශාල පරිවිඩයක් දෙන්නට තමයි මේ කෙටිම කෙටි කතා කියන චානරයේදී ලේඛකයන් ලේඛිකාවන් උත්සාහ කළේ.
ඔව්, දැන් හෙල්මලි දැන් ඔය කතා කෙටි කරන්න ගිහිල්ලා රචකයා හිර වෙනවා වගේ හැඟීමක් එන්නේ නැද්ද? මොකද දැන් අපි දන්නවා දැන් මේ මං මේ සාමාන්‍ය ජනතාවට හිතෙන දෙයක් මම මේ ඔබෙන් අහන්නේ. දැන් අපි දන්නවා කෙටි කතාවක් ලියන එක ලේසි නෑ. දැන් කෙටි කතාවක් අපිට මොකක් හරි වස්තු බීජයක් කරන් ඉක්මනට ලියලා ඔක ඉවරයක් කරන්න පුළුවන් කියලා තමයි හිතෙන්නේ. නමුත් ලියන්න ගියාම අපිට කතාව හරියට අපි ගොඩනංවලා තියෙනවද, හොඳ එන්ඩ් එකක් දීලා තියෙනවද, එතකොට කතාවේ සන්දර්භය ඇතුලේ කියන්න ඕන දේ කියවිලා තියෙනවද, වඩා දිග වෙලත් නැද්ද කෙටි කතා ආකෘතියේ අපි ඒ තුල රැඳිලා ඉන්නවද කියන ප්‍රශ්නේ එනවා ලියන්න ගත්තාම. දැන් ඒක තවත් කොට කරන්න ගියාම ඔබට හිතුන්නේ නැද්ද ඔබ හිරු වුණා කියලා?
නැහැ, මොකද මම ඇත්තටම කොට කරන්න ගියේ නැහැ. මම මගේ අතින් ලියවෙන්නෙම කෙටියෙන්. සමහර විට ඒ මගේ කම්මැලිකමද දන්නෙත් නැහැ. මම ඉතාලම කෙටියෙන් තමයි ලියන්නේ. මට තව දැන් මට හිතනවා දැන් ඇති කියලා. තව මේකට විස්තර එකතු කරන්න ඕනේ නැහැ. මේක ඉතුරු ටික හිතාගත්තු දෙන් කියවන කෙනා. එහෙමම තමයි මට හිතෙන්නේ. ඇත්තටම මට වෙන්නේ ඔයා කියපු එකේ අනිත් පැත්ත. සමහර වෙලාවලට සමහර පුවත්පත්වලට වෙබ් අඩවිවලට කියනවා වචන 800ක්වත් ඕනේ කියලා. ඉතින් මගේ කතාවල ගොඩක් වෙලාවට එච්චර නැහැ. ඉතින් මට ඊළඟට මට කියනවා අනේ මේකම ටිකක් දික් කරලා එවන්න කියලා. ඉතින් මට හිතාගන්න බෑ මේකට කොහෙටද තව එකතු කරන්න කියලා. මට මගේ කතාව කියලා ඉවරයි. මට තව කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා මට ඇත්තටම වෙන්නේ ඔබ කියපු දෙයි විරුද්ධ දෙයි.
දැන් එතකොට ඔබ දැන් ඔය දැන් ඔය ආකාරයට යම්කිසි කතාවක් ගොඩනගද්දී ඒක ඔබේ අත්දැකීමක් වෙන්න පුළුවන්, නැත්නම් සමාජයෙන් අහුලාගත්ත දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඔබට හිතෙනවද ඒ වස්තු බීජයට සාධාරණත්වයක් කළා කියලා? දැන් මේක ඇති දැන් මෙතනින් එහාට ලියන්න ඕනේ අනිත් අය හිතාගනිද්දී කියන තැනට ඔබ එනකොට ඔබට හිතෙනවද ඔබේ කතාවට සාධාරණයක් කළා කියලා?
ඔව්, මට හිතෙනවා. මොකද මම නිතර ලියන්නෙත් නැහැ. සමහර කාලවලට මුකුත්ම නැහැ. එහෙම ඉඳලා හිටලා ලියවෙන එක මට තෘප්තිමත්. ඉතින් මට හිතෙනවා දැන් මේක හරි, මේ කතාව සම්පූර්ණයි, ඒක කියවන්නට යම් පණිවිඩයක් ලැබෙයි, යම් තෘප්තියක් ලැබෙයි කියලා මට හිතෙනවා. ඉතින් ඒක මං හිතනවා සාර්ථක වෙලා ඇති කියලා, මොකද මට ප්‍රතිචාර ලැබිච්ච ඒ වානුව. ඔව් මට එහෙම හිතනවා ඇති
කියලා. හෙල්මලි කියපු කතාව හරිම වැදගත්. අපිට නිර්මාණයක් දිග කරන්නටවත් නිර්මාණයක් කොට කරන්නටවත් හැකියාවක් නැහැ. නිර්මාණය නිර්මාණයම තමයි. එනිසා නිර්මාණකාරයාගේ හැඟීම කිව්වට පස්සේ ඒක හැමෙන් කපලා කොටලා හදන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක මමත් දන්නවා. මම හිතන්නේ හෙල්මලි කියපු දේ හරි.
ඔව් මෙල්බන් වාසි හෙල්මලි ගුණතිලක විසින් රචිත සහස් පියවර කෙටිම කෙටි කතා සංග්‍රහය පිළිබඳව තමයි අද සාහිත්‍ය සම්භාෂණ අපේ මේ විශේෂාංගෙන් අපි අවධානයට ලක් කරන ග්‍රන්ථය. කෙටිම කෙටි කතා 26ක් තියෙනවා මේ ග්‍රන්ථයට පෙළ ගැහිලා. පුංචි යකා, වොටල් කුරුල්ලා, කළුසුදු, පැණිකුරුළු කූඩුව, මත්වීම්, චෙරි රස චොක්ලට්, පුතෙක්, ප්‍රේමයයි වෛරයයි අතරේ, කෝපි, පොසම් හදයක්, හෙන, පුංචි, සවානා, රිමයින්ඩ්ස් මී ඔෆ් සන්ෂයින්, සෙමි, පෙපර් ඇන් සෝල්ට්, දේදුණු, කාලයෙන් එක මොහොතක්, බඩ පිස්සි, ඉඩ, සත්‍යන්ත, අපේක්ෂා, පැද්දෙන පුටුව, මුද්ද, පර්සි, හැමදාම. මේ ආකාරයෙන් පුංචි කතා 26ක් ගොනු වෙනවා. දැන් ජගත් මේ ග්‍රන්ථය පිළිබඳව කතා බහ කරද්දී අපිට කතා බහ කරන්න වෙනවා හෙල්මලි විසින් අහුලාගෙන තියෙන වස්තු බීජ කොහොමද ඇය මේ කෙටි කියන මේ සන්දර්භය ඇතුලේ ගොනු කරලා තියෙන්නේ, කොයිතරම් මේවා රසවත්ද කියන කාරණේ ඔබට මොකද හිතෙන්නේ?
ඔව් ඇත්තටම දැන් හෙල්මලි මේ කෙටිම කෙටි කතා තුළ ඇය හිතාමතා හෝ නොහිතා හෝ අපූර්ව අත්දැකීම් ගොනු කරනවා. මේ යෙදුම් මේ නිර්මාණ, මේ කෙටි නිර්මාණ තුළ අපට හිතන්නට බොහෝ දේ ඇතුළු කරනවා. ඒ කියන්නේ කතාව කියවා හමාර කළාට පස්සේ අපේ සිතුවිලි එතනින් නවතින්නේ නැහැ. එතනින් ඔබට අපේ අත්දැකීම් එක්ක, අපේ දැනුමත් එක්ක අපිට තව දුරට ඒ ගැන හිතන්නට යමක් ඉතුරු කරනවා හැමතිස්සෙම. මේ හැම කෙටි කතාවක්ම ගත්තාම ඒ හැම කතාවකම අපිට නොපෙනෙන මානයක් තියෙනවා. මේවා මං හිතන්නේ එක එක අය එක එක විදිහට ග්‍රහණය කරගන්නවා වෙන්නට පුළුවන්. එක අයගේ රස වින්දනය අනුව. කොහොම නමුත් වැදගත්ම දේ මේ කෙටි කතා තුළ, මේ කෙටිම කෙටි කතා තුළ ඇය සංගවා තිබෙන අත්දැකීම තුළ, අත්දැකීමෙන් අපට ලැබෙන පරිකල්පනය, අපේ පරිකල්පනය මෙහෙවන්නට ඇයි අපව පොළඹවනවා මේ කෙටි කතා තුළින්. තවත් කතාවක් මේකම මට මතක් වෙන දිල් රුක්ෂි, මේ කෙටිම කෙටි කතාවලට දැන් පුවත්පත්වලට බොහෝ වලින් බොහෝ ඉල්ලුමක් තියෙනවා. මොකද පුවත්පත්වල තියෙන බොහොම පොඩි ඉඩකඩ. ඔවුන්ට අවශ්‍ය වෙන ඔවුන්ගේ පොඩි ඉඩකඩ වහන්නට කතාවක්. දිග කෙටි කතාවක් පිටු 3-4ක් දානවට වඩා ඔවුන් කැමති මේ පොඩි කෙටි කතාවක් පොඩි ඉඩකින් ලියලා හමාර කරගන්නට ඔවුන්ගේ තියෙන සීමිත ඉඩකඩ අනුව. ඒ නිසා පුවත්පත්වලින් මේ විශාල ඉල්ලුමක් හෙල්මලීගේ කෙටි කතාවලට තිබෙනවා. කෙටිම කෙටි කතාවලට. එනිසා මේ නූතන ලෝකයේ තරගකාරීත්වය තුළ මේ අලුත් ඡානරයට, මේ කෙටිම කෙටි කතා කියන ඡානරයට විශාල ඉල්ලුමක් තියෙනවා. හෙල්මලි නොහිතාම වෙන්නට පුළුවන් නෑ මේම කෙටියට ලියන්නේ. ඇයි කියන විදිහටයි හිතන්නේ නැතුව ලියන්නේ. නමුත් ඇගේ කෙටි කතා වලට අද විශාල ඉල්ලුමක් ලැබෙන්නට එක කාරණයක් වෙන්නෙත් ඒකයි.
ඔය දැන් මේ ඔය කෙටි කියන වචනේ හරිම සුවිශේෂී වචනයක්නේ. දැන් ඕක විවිධ ශාස්ත්‍රවල ඉන්න අයට බලපාන වචනයක්, පත්‍රවල ඉන්න අයට එක විදිහකට, ලියන අයට තව විදිහකට, මාධ්‍යයේ ඉන්න අපිට තව විදිහකට. හැම දෙයක්ම කොට කරන්න ගියම ලේසි නෑ, කොට වෙන්නෙත් නෑ. සමහරුන්ගේ අතින් දැන් හෙල්මලීට වගේ ඒක ඉබේම කොට වුණාට හැමෝටම කොට වෙන්නේ නෑ. සමහරු අදහස් දක්වන්න ගියාම අර අපි කියන පරංගිය කෝට් එක ගියා වගේ කියලා. නමුත් ලේඛකයෙකුට ඔබ හිතනවද ජගත් දැන් මේ කෙටි කියන ආකෘතිය තුළ මෙතරම් සාර්ථකව සිටීමේ රහස, ඒ රචකයා හෝ රචිකාව නොදනුවත්මම උච්ච ස්ථානයක ඇඩ්වාන්ස් ලෙවල් එකක ඉන්න එකද, නැත්නම් ඒ හැකියාවද? මොකද්ද ඔබට දකින්නේ මේ හෙල්මලීගේ මේ කෘතියත් එක්ක? මොකද මේ අපි පළවෙනි වතාවට මෙල්බන් වල ඔස්ට්‍රේලියාව ඉඳන් මේ වගේ කෙටිම කෙටි කතා කෘතියක් දකින්නේ.
මම හිතන්නේ රහස ඇකිවිඳියක් වීම. ඇය කිවිඳියක් හැටියට ඇයට හැකියාව තියෙනවා කෙටියෙන් යම්කිසි අදහසක් කියන්නට. මහා දිග ලියන්නේ නැතුව කවියක් තුළ යම්කිසි අදහසක් සංගවන්නට ඇයට පළපුරුද්ද සහ හැකියාව තියෙනවා.
දිගට ලියන කවියත් ඉන්නවා හැබැයි.
දිගට ලියන කවියත්
ඉන්නවා.
නමුත් අපි ලොකු කවි පොතක් ලියන්නේ නැතුව සාමාන්‍යයෙන් අපි කවි පන්තියක් ලිව්වහම ඒක මහා විශාල කවි පන්තියක් නෙමෙයි. ඒ තුළ අපිට බොහෝ දේ සංගවන්නට පුළුවන්. ඒක ඒ අභ්‍යාසය තුළින් ඇයට ලැබිලා තියෙන හැකියාවක් තමයි මම හිතන්නේ මේ කෙටිම කෙටි කතා ශෛලිය. ඉතින් ඔබ කිව්ව වගේ අර මේ නූතන ලෝකයේ මේ කෙටි කිරීම කියන එක කොතනින් නවතිනවාද කියන එක හරිම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම ඔබට කියන්නට කැමති මේ කෙටිම කෙටි කතා කියන කලාවේ අන්තය තමයි එක වාක්‍ය කතා ලියන එක. එතකොට එහෙමත් කරන අය ඉන්නවා. දැන් මම ඔබට උදාහරණයක් කියන්නම්. අර්නස්ට් හෙමින්වේ කියන ලේඛකයා ලියනවා එක වාක්‍ය කතාවක්. මේ කතාව මම ඇගේ පොත් එලි දැක්වීමදිත් කිව්වා.
ඔව් මට මතකයි.
ඔව් For sale baby shoes never worn කියලා. විකුණන්නට තියෙනවා ළමා සපත්තු දෙක කවදාකවත් ඇඳෙන්නේ නැති. එක කතාවක්, එක වාක්‍යයයි. ඒක තමයි කෙටිම කෙටි කතා කලාවේ අන්තය. එතකොට මේ අන්තය තුළ මේ තනි වාක්‍ය තුළ කොතරම් හැඟවීම් සංඛ්‍යාවක් කොතරම් අදහස් සංඛ්‍යාවක් ගැබ් වෙලා තියෙන කාරණද කියන එක අපිට කල්පනා කරන්න පුළුවන්.
දැන් මේ තරම් දුරට මේ කතා බහ කරන හෙල්මලී ගුණතිලකගේ සහස් පියවර කෙටිම කෙටි කතා සංග්‍රහය මොන වගේ පොතක් වෙන්නට ඇතිද? දැන් ඔබට එහෙම හිතනවා ඇති. ජගත් දෙන්නක බලන්න හොඳ උදාහරණයක් අපේ මේ අහගෙන ඉන්න ඇට මේ කතාව තවදුරටත් සමීප වෙන්නත් එක්ක.
දැන් උදාහරණයක් ගත්තොත් දිල්රුක්ෂි, අපි ගනු මේ කෙටි කතා පොතේ එනවා මුද්ද කියලා කෙටි කතාවක්. හෙල්මලි කියනවා ඉස්සෙල්ලාම ලියව කෙටි කතාව මේක තමයි කියලා. මේක හරි කෙටි, පිටු දෙකක්වත් නැහැ. පිටු එකහමාරකුත් නැති තරම්. මුද්දක් ගන්න යන කාන්තාවක්ගේ කැන තමයි කතාව තියෙන්නේ. එතකොට මුද්ද ගන්න යන තැන ඉන්න ගෑනු ළමයෙක්, මේ සේවිකාවක් සාප්පුවේ. ඒ මං ඒ කොටස ඔබට කියවන්නම්. මේ ඇඟිලි හරි පුංචිනේ, ඈ කිව්වා. ටිකක් ලොකුවට මුද්ද හදාගන්න. ඈ දැනුම් තේරුම් ඇතුව කිව්ව නිසා අපි එකඟ වුණා. අන්තිමට මුද්ද ගන්න යන දවසේ මුද්ද දාපු පෙට්ටියත් එක්ක සහතිකයකුත් ලැබුණා. මුද්ද ඕනෙම දවසක අපි ආයෙත් ගන්නවා. අල්ලපු ගල්වල සම්පූර්ණ වටිනාකම එදාට දෙනවා. ඈ සහතිකය පැහැදිලි කළා. ඈ අලවපු හිනාව පිටින්ම. හිනාව වගේම සහතිකයේ තේරුමත් මට තේරුනේ නැහැ. ඒත් ඒව ගැන හිතන්න වෙලාවක් තිබ්බෙත් නැහැ. ඔහොම ගිහින් මුද්ද ඇඟිල්ලට වැටුණා. ලොකුවට හදාගත්තට මොකද මුද්ද මුලදී හරි බුරුලයි. කමිස පොගන්න දාපු බේසම ඇතුළෙම දවස් දෙක තුනක් නැති වුණා. ඒකවත් පරිස්සම් කරගන්න බෑනි කියලා හැමෝම බණීවි කියලා හරිම අමාරුවෙන් මම ඒක බලාගත්තේ. ගලවලා තියන්නත් බෑ, දාගෙන ඉන්නත් බෑ. ඒ ටිකක් කල් යනකොට මුද්දේ ගානට ඇඟිලි මහත් වුණා. දවසක් ගවුම් පොඩිවල මල් මහද්දි එතන ඉඳි කටු වැනුණා. ඒත් පුදුමයකට එතන කිසි හැඟීමක් දැනීමක් නැහැ. මේ විදිහට ඈ මේ මුද්දක් ගැන කතාවක් කියාගෙන යනවා ඉතා කෙටියෙන්. තව වාක්‍ය දෙක තුනකින් කතාව හමාර වෙනවා. නමුත් මේ කතාව තුළ ඈ ජීවිතය ජීල් මුළු ජීවිතයක් සංගවලා තියෙනවා කියලායි මට හිතෙන්නේ. කාන්තාවකගේ ජීවිතය ගත්තම ඈ මුලින්ම මුද්ද ඇගේ ඇඟිල්ලෙන් ගැලවිලා වැටෙන්නේ කමිස හොදනකොට. කාගේද කමිස හොදන්නේ කියන එක ඊළඟට අපිට කල්පනා කරන්න වෙනවා. සැමියාගේ කමිස හොදන්නේ. එතකොට කාන්තාවට අයිති සැමියාගේ කමිස සෝදන එකද? නැත්තම් මේ සැමියාට තමගේ කමිසයක්වත් සෝදගන්නට බෑද? ඊළඟට ඈ කියනවා මේ මුද්දට මුද්දේ ඇඟිල්ලට ඇනුණා ළමා ඇඳුම් සෝදනකොට. ඇයි පසු කාලයක තවමත් ඇඳුම් හොදනවා? ළමයි හැම වෙලත් ඇඳුම් හොදනවා. ඒ කාලයත් ඈ මේ කතාව. ඉතින් මේ මුල කතාව තුළම කාන්තාවගේ ජීවිතය ඈ මේ මුද්ද කියන සංකල්පය තුළ මේ සංකේතය තුළ සංගවලා තියෙනවා. ඉතින් මේවා හරි රසවත්. මෙහෙම දෙයක් කරන්නට සුවිශේෂී හැකියාවක් තියෙනට නොයි ලේඛිකාවකට හරි ලේඛකයෙකුට හරි.
හෙල්මලි දැන් කොහෙන්ද මේ වස්තු බීජ ඔබ අහුලා ගත්තේ? දැන් සමහර ඒවා කියවද්දී නම් අපිට දැනෙනවා ඔබට ලැබුණ අත්දැකීම් වෙන්නට ඇති කියලා. හැබැයි ඉතින් හැම දෙයක්ම එහෙම වෙන්නත් විදිහක් නැහැ නේද? ලේඛකෙක් කියලා කියන්නේ තමන්ගේම දේවල් ලියන කෙනෙක් නෙමෙයි.
ඒ ප්‍රශ්නේ නම් මගින් නිතර අහනවා පොත කියවපු අය. සමහර ඒවා මගේම අත්දැකීම් තමයි. සමහර ඒවා ඉතින් ඉතාව පුංචි අනුභූතිත් තියෙන ඔතන පාරේ තොටේදී දැක්ක දෙයක්, අහම්බෙන් ඇහිච්ච කතාබහක් වෙන්න පුළුවන්, මගේ සමීප කෙනෙකුට වෙච්ච ලොකු සිද්ධියක් වෙන්න පුළුවන්. ඒවා එකතු කරලා ඉතින් අඩු වැඩි වශයෙන් නිර්මාණකරණයත් එකතු කරලා තමයි ওই කතා බිහි වෙන්නේ. එහෙම තමයි ඉතින් ඒවා නිර්මාණය වෙන්නේ.
ඔව්. දැන් මේ ඔබ බ්ලොග් රචකාවියක්, බ්ලොග් ලියන්නියක්.
ඔව්.
එතකොට දැන් ඒ පිළිබඳව තොරතුරු දැනගන්න කැමති. දැන් මේ ඔබේ පළවෙනි නිර්මාණය මේ ග්‍රන්ථයක් විදිහට එළියට ආපු. ඊට අමතරව ඔබේ ලේඛනයේ තියෙන අන්තර්ජාලයේ
ඇත්තටම බ්ලොග් එක පටන් ගත්ත කලින් පොත නම් ආවේ මේ ඊයේ පෙරේද. මගේ බ්ලොග් එකේ නම Hot Chocolate Days, hotchocolatedays.blogspot. ඒකේ මම ඉතින් ඉඩ කඩ ලැබෙන විදිහට ලිවීමේ කටයුතු කරනවා. ඒ වගේම Facebook එකෙත් මගේ ලිවීමේ නිර්මාණ බලන්න පුළුවන්.
ඔව්. දැන් ඔබේ ලිවීම කොයි කොයි අතකට ආවිද ඉදිරියේදී?
එහෙමනම් ඉතින් සුවිශේෂ බලාපොරොත්තු නැහැ. මං කිව්වා වගේ සමහර කාලවලට ලියනවා, සමහර කාලවලට නැහැ. පහුගිය ටිකේ නම් ඇත්තටම මුකුත්ම ලිව්වේ නැහැ. මගේ කෙටි කතා ටිකක් රේඩියෝ නාට්‍ය බවට හරවලා තියෙනවා කැනඩාවේ ටොරන්ටෝ වල සවන ගුවන් විදුලියෙන්. ඉතින් මම ඒ හිතුවේවත් නැති පැත්තක් ඒක. ඒගොල්ලෝ මගේ බ්ලොග් එකෙන් කෙටි කතා දැකලා ඒ මගෙන් අහලෙවලා තිබුණා රේඩියෝ නාට්‍ය කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි දන්නේ මුවන් පැලැස්ස වගේ රේඩියෝ නාට්‍යනේ. ඒවා ඉතින් ඇත්තටම අලුත්ම අත්දැකීමක් වුණා. මගේ අතින් ලියවිච්ච කතා රේඩියෝ නාට්‍ය විදියට අහන එක. ඒ වගේ ඉතින් නොහිතපු දේවලුත් වුණා. සමහර විට කවි පොතක් ලියන්න පුළුවන්. ඉතින් එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. බලමු ඉතින්.
දැන් මට හිතෙනවා මේ හෙල්මලි නවකතාවක් එහෙම ලියන්න ගත්තොත් මොකද වෙන්නේ කියලා.
ඉතාම කෙටි වෙයි.
කෙටිම කෙටි නවකතාවක් වේවිනේ. ජගත් දැන් අපි පුංචි මේ අදහසක් දෙමු අපේ ශ්‍රාවකයන්ට හෙල්මලිගේ පොත අරගෙන කියවන්න ඕනේ ඇයි කියලා.
බොහොම කෙටියෙන් කියනවා නම් දිල්රුක්ෂි, පොත් ගැන නැත්නම් සාහිත්‍ය ගැන උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙක් හෙල්මලිගේ සහස් පියවර කෙටි කතා සංග්‍රහය කියවිය යුතුමයි. පළවෙනි පොතෙන්ම ඇය අපට පෙන්වා දීලා තිබෙනවා ඇය කොයි විදිහේ ලේඛිකාවක්ද කියලා. බොහෝ විට අපිට පළවෙනි පොත් තුළ මහා දේවල් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් හෙල්මලිගේ මේ පළවෙනි පොත තුළම ඇය අපට කතා කරන්නට බොහෝ දේ ඉතුරු කරලා තියෙනවා. ඒ නිසා පොත් ගැන උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙක් හෙල්මලිගේ සහස් පියවර කෙටිම කෙටි කතා සංග්‍රහය අරගෙන කියවන්නට කියලා නිර්දේශ කරන්නට මම කැමතියි.
ඔව්. දැන් තවත් මේ විශේෂත්වයක් මම දකින්න, විශේෂත්ව දෙකක් ඇත්තට දකින්න. ඔබෙන් ලබා ගන්න පුළුවන් ආදර්ශ විදිහට අපේ මේ අහගෙන ඉන්න ජන සමාජයට ලේඛනයට උනන්දුවක් දක්වන අයට එකක් තමයි මේ ඔබට සිංහල භාෂාව කතා කරන්න ලියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ පොඩි කාලේ. ඔබ පස්සේ තමයි මේ ශක්්‍යතාව ඇති කරගත්තේ. ඒක හොඳ උදාහරණයක් අපේ දෙවන පරපුරට. සහ මේ ලොකුවට දිගට ලියන්න බයේ ඉන්න අයට ඔබගේ මේ කෘතිය සහ මේ නිර්මාණ ශෛලිය ලොකු උදාහරණයක් සපේනවා. මම කැමතියි ඔබෙන් මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගන්න.
ඔව්, පළවෙනි කාරණාව ඇත්ත. ඔව්, මම මේ පස්සේ තමයි සිංහල ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ඒකෙන් මම කියන්න කැමති දේ තමයි එහෙම පස්සේ ඉගෙන ගත්ත කියලා නැහැ. දෙවෙනි භාෂාවක් පළවෙනි භාෂාවක් කියලා නැහැ. උනන්දුව ආසාව තියෙනවා නම් ලියන්න පුළුවන්. ඒ වගේම ලිවීමට පදනම් වැටෙන්නේ කියවීමෙන් කියන එක මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. මම ඇත්තටම පුස්තකාලය වෘත්තියේ දෙන්නේ. ඒ හින්දා මම තවත් ඒක තදින් විශ්වාස කරනවා. කොයිම භාෂාවකින් වුණත් ලියන්න කලින් ඒකට පෝර වැටෙන්නේ කියවීමෙන්. ඉතින් පුංචි දරුවෝ ඉන්න දෙමව්පියෝ ඇත්තටම ඒක හොඳට හිතට ගත යුතු දෙයක් තමයි. ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබේ දරුවාගේ භාෂා ඥානය දියුණු කරවන්න පොත්පත් තමයි ලං කරලා දෙන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නෙට ඔව් ඒක තමයි. ඒකත් ඇත්ත තමයි. ලිවීම සඳහා දිගට ලියන්න, ව්‍යක්තව ලියන්න, ගැඹුරින් ලියන්න අවශ්‍ය නැහැ කියන එකට මම හොඳ උදාහරණයක්. තමන්ට තෘප්තියක් ලැබෙන දේ තමන් ආසා හිතන විදිහට කෙටියෙන් ලිවිවත් ඒක කියවන අය හරියට ඉන්නවා. ගොඩක් කලාවට ලියන්න කැමති අය හිතනවා අනේ අපි ලිව්වට කවුද කියවන්නේ කියලා. එහෙම නැහැ. ඇත්තටම කියවන්න කැමති අය අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. දැන් පිටරටක ඉන්න අයට සමහරවල් සිංහලෙන් කියවන දේවල් නැති වෙන්න පුළුවන්. අන්තර්ජාලයෙන් කියවන්න කැමති අය අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ හින්දා එහෙම ආසාවක් තියෙනවා නම් පැකිලෙන්න අවශ්‍ය නැහැ. දැන් කාලේ හරියට තියෙනවා ක්‍රම, ලියන්න ක්‍රම තියෙනවා. හරිෂණිකයි අන්තර්ජාලයේ ලිවීම්. ඉතින් ඒ වගේ දේවල් අත්හදා බලන්න, වැරදුනාට කමක් නැහැ කියන එක තමයි මම ඒවට හොඳ උදාහරණයක් කියලා මම කියන්න කැමතියි.
අත්දැකීම් වලින් සපිරුණු ලේඛකයෙක් විදිහට ජගත් ඔබට මොකද හිතෙන්නේ නැගේ මේ ප්‍රකාශය පිළිබඳව?
ඔව්, හෙල්මලි කියන කතාව මම හිතන්නේ ඕනෑම කෙනෙකුට හොඳ ආදර්ශමත් කතාවක්. මේ අපේ බොහෝ අය මේ හොඳ සිංහල ඉගෙන ගත්ත අය සිංහලෙන් හොඳට සාහිත්‍ය කරන්නේ පොතපත කියවන අයත් කියන මේ හරිම ලියන්නට ඔවුන්ගේ මහා නොකමැත්තක් තියෙනවා. එහෙම වෙන්නට අවශ්‍ය නැහැ. ඔවුන්ගේ හොඳ අදහස් තියෙන අය ඉන්නවා මම දන්නවා. නමුත් ඔවුන් ලියන්නේ නැහැ. සෙල්මලි හොඳ උදාහරණයක්. තමන්ට හිතෙන දේ ලියන්න. හිතෙන දේ සමහරට ඇය කියෝ වගේ මහා ව්‍යක්ත නැත්තම් මහා ගැඹුරු දෙයක් නොවෙන්නට පුළුවන්. නමුත් කොතනින් හරි ලියන්නට පටන් ගන්නට ඕනේ. පටන් ගත්තට පස්සේ තමයි ඒ ගමන යන්නට පුළුවන් වෙන්නේ. ලියන්නේ නැතුව මම ලියනවා 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 කියලා හිත හිතේට හරියට ඒක කවදාකවත් කරන වැඩක් නෙමෙයිනේ. කොතනින් හරි ලියන්නට පටන් ගන්නට ඕනේ. හෙල්මලි කියනා වගේ තමන්ට පුළුවන් විදියට පටන් ගන්න. අද තියෙනවා ඕනතරම් මාධ්‍ය. අද තියෙනවා අන්තර්ජාලය. අද තියෙනවා Facebook තියෙනවා, blog තියෙනවා. මේ ඕනෙම තැනක තමන්ගේ අදහස් ලියන්නට පුළුවන්. ඉස්සර වගේ පත්තරයකට යවලා පළවෙනකම් බලන් ඉන්නට ඕනේ නැහනේ. දැන් එක ක්ෂණයකින් තමන්ගේ නිර්මාණය ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතරට ගෙනියන්නට දැන් පුළුවන්. ඉතින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට කියන එක තමයි මටත් කියන්නට තියෙන්නේ. මේ ලියන්නට ආසාවෙන් ඉන්න හැම දෙනාටම
අපි විශ්වාස කරනවා මේ මෙල්බන් වාසී හෙල්මලි ගුණතිලක විසින් රචිත මේ සහස් පියවර කෙටිම කෙටි කතා කියන මේ ග්‍රන්ථය පිළිබඳව අද සිදු කරපු සාකච්ඡාව තුළින් ඔබ මේ ඔස්ට්‍රේලියානු වාසී ඕනෑම ආකාරයකට ජීවත් වෙන කෙනෙක් නම් මං හිම කිව්වේ ඇතැම් වෙලාවට ඔබ අන්තර්ජාතික ශිෂ්‍යයෙක් වෙන්නට පුළුවන්. නැත්නම් මේ ළඟදි සංක්‍රමණය වුණු කෙනෙක් වෙන්නට පුළුවන්. නැත්නම් වියපත් කෙනෙක් වෙන්නට පුළුවන්. මේ සාකච්ඡාව තුළින් ඔබට ඔබේ හිත තුළ නැගුණු ගිනි පුපුර ඇතැම් වෙලාවට ඉදිරි නිර්මාණයක පෙරනිමිති පෙන්වන ගිනි පුපුරක් වෙන්නට පුළුවන්. අපි විශ්වාස කරනවා ඒ ගිනි පුපුර මහා ගිනි ජාලාවක් බවට පත් වෙලා ඒ නිර්මාණයත් කවදාකවරෝ අපේ මේ ගුවන් විදුලියේ තුලින් කතා බහ කරන්න හැකියාවක් ලැබේවි කියලා මේ සාහිත්‍ය සම්භාෂණ අපේ මේ සාකච්ඡාවෙත් මූලික පරමාර්ථය එයයි. ඔස්ට්‍රේලියාව පුරාම විසිරී සිටින විවිධ වෘතීන්වල නියලවින් මේ ලේඛනකාරතාවය නියලෙන හැමදිනෙකුගේම ග්‍රන්ථ ඔබ හමුවට රැගෙනීම, ඒ තුළින් ඔබ තුළත් ඒ උත්තේජනය ඇති කරලීම සහ අපේ මේ ඔස්ට්‍රේලියානු වාසී නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට වටිනාකමක් ලබා දීම. සූතිවන්ත වෙනවා සහස් පීවර කෙටිමි කෙටි කතා සංග්‍රහයේ නිර්මාණකාරිණිය හෙල්මලී ගුණතිලක, ඒ වගේම මෙල්බන් වාසී ලේඛක ජගත් ජේද්‍රසිංහ අද SBS සිංහල මෛත්‍රියට පැමිණීම පිළිබඳව මේ සාකච්ඡාව සඳහා. එමනම් දෙදෙනාට බොහොම ස්තුති. අපි නැවත දවසක හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන්.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.